Sri Lanka, Asia Udesa Pahandura, Nova Zealand Spurs Sangvidhanen. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 11 වෙනි සිකුරාදා වෙනදා වගේම සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන අදත් අපි ඔබේ නිවහන්ට ගොඩ වෙන්නේ අපට සවන් දෙන ඔබ හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි. සෙනෙහසින් සොම්නසින්. ජූනි මාසය සීතල පටන් ගත්ත විතරයි ලොකුවට සීතලක් දැනුනේ නැහැ තවම නම්. ඒ වුණාට වැස්ස ඇති වෙන්නම වහිනවා. ඇල්බනි වලට නම් බදාදා ඉරේලිය දැක්කවත් නැහැ. කළු පාට තෙත බරිත වෙහිවල අකුළු මුළු අහසම වහගෙන ගේ ළඟ පාර දිගේ තියෙන කැනේඩියන් මේපල් ගස්වල කොළ පාට නැත්තටම නැති වෙලා කහ තැඹිලි රතු පාට මේපල් කොළ ටික ටික ඉතුරු වෙලා තියෙනවා ගස්වල. ඒ වුණත් ඒවත් තව ටික දවසකින් වැටිලා ගිහින් දර ඉපල් වගේ අතු ටිකක් විතරක් ඉතුරු වෙයි. අපේ මිදිවැලත් ඒ වගේ එක කොළයක්වත් නැහැ. මිදිවැලේ දුඹුරු පාට කඳයි දුඹුරු පාට අතුයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ ගෙවමින් යන සතියේ ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් ට්‍රැවල් බබල් හරහා මෙල්බන් ඉඳලා ඔක්ලන්ඩ් එන ගුවන් ගමන් නවත්තන්න සිදු වුණු බව ඔබ දන්නවා. ඒකට හේතුව වුණේ නොසිතු විදියට මෙල්බන් සමාජය තුලින් COVID-19 ආසාදිතයින් කීප දෙනෙක් හමු වීම. නමුත් මේ සතිය තුල ගුවන් ගමන් නැවත ආරම්භ කරන්නයි බලාපොරොත්තු. නව ශ්‍රීලන්ත වාසීන් එන්නත් කරණයට අවශ්‍ය ෆයිසර් එන්නත් ඉදිරියේදී සතියෙන් සතියට ලැබෙන බව COVID-19 වෙබ් අඩවියේ සඳහන් වෙලා තිබුණා. මේ සතිපතා ලැබෙන එන්නත් නිසා රටට 2021 තුල මිලියන 2කට ආසන්න එන්න ප්‍රමාණයක් ලැබෙන බවයි කියන්නේ. කලින් කියලා තිබුණා ගෲප් 3 එකට අයිති කණ්ඩායමට මේ මාස අග සිට එන්නත් කරණය කරන්න පටන් ගන්න බව. නමුත් දැන් වෙබ් බඩවිය සඳහන් වෙන්නේ ජූලි මාසයේ මැද සිට එය ආරම්භ කරන බව. වයස 65ට වැඩි යම් ආබාධිත තත්ත්වයන් ඇති සහ දියවැඩියාව වැනි වෙනත් රෝගාබාධ සහිත පුද්ගලයන් මිලියන 1ක් පමණ මේ කණ්ඩායමට අයිති බවයි පැවසෙන්නේ. දැනට දිනකට එන්නත් 20,000ක් පමණ ලබා දෙන බවත් රටේ බලාපොරොත්තුව වන්නේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට දිනකට එන්නත් 50,000ක් පමණ ලබා දීම බවත් වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් වෙලා තිබුණා. දැනට නව ශ්‍රීලන්තයේ 250,000ක පමණ පිරිසක් එන්නත් කර ඇති බවත් පළවෙනි සහ දෙවෙනි එන්නත් මාත්‍රා අතර වෙනස සති 3කට වඩා වැඩි නොවන අන්දමට එන්නත් කිරීම පවත්වාගෙන යන බවත් COVID-19 වෙබ් අඩවියේ සඳහන් වෙලා තිබුණා. තවදුරටත් එහි සඳහන් වෙලා තිබුණා එන්නත් කරන මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීමටත් GP සහ ෆාමසි වැනි තැන්වලින් එන්න ලබාගත හැකි වෙනසේ මේ ක්‍රියාවලිය වැඩි දියුණු කරන බවත් මේ නුදුරු අනාගති 2021 සඳහා අවශ්‍ය සියලුම එන්නත් හරියටම කලට වේලාවට නොවරදවාම ලබා දෙන බවට ෆයිසර් සමාගම පොරොන්දු වී ඇති බවයි ආරංචි. දැනට එන්නත් කරණය සඳහා පුහුණු වූ අය 6800ක් සිටින බවත් නව ශ්‍රීලන්තයේ වාසය කරන වයස 16ට වැඩි සියලුම දෙනා සඳහා ලෝකයේ ඇති එන්නත් අතර හොඳම එකක් වූ ෆයිසර් එන්නත ජූලි මාසයේ අග භාගයේ සිට ලබා දීමට සූදානම් බවත් වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් වෙලා තිබුණා. දැන් කතා කරන්න තියෙන්නේ ලංකාව ගැන. ලංකාව දැන් තියෙන්නේ සංචරණ සීමා පැන වූ තත්ත්වයක. ඒ කියන්නේ ඇඳිරි නීතිය හෝ සම්පූර්ණ ලොක්ඩවුන් එකකට වඩා වෙනස්. අත්‍යවශ්‍ය සේවා සඳහා ජනතාව කැඳවලා තියෙනවා. නමුත් පොදු මගී ප්‍රවාහන ඒ සේවාවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික වාහන, කාර්, ත්‍රී රෝද රථ, මෝටර් සයිකල් ඇතුළු වාහන විශාල ගණනාවක් පාරේ තියෙනවා පේනවා රූපවාහිනී දිහා බලනකොට. මේ වාහනවල යන්නේ ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා යන අයද බලන්න පොලිස් මාර්ග බාධක පනවලා තියෙනවා. කොහොම හරි සඳුද්දා කොළඹට පමණක් වාහන 70,000ක් පමණ ඇවිත් තියෙන බවයි පුවත්පත්වල පළවෙලා තිබුණේ. මේ උදේ 6:30 9:30 අතර මේ වාහන 900ක් පමණ කිසිම පිළිගත හැකි හේතුවක් නැතුව පැමිණි නිසා ආපසු හරවා යවූ බවත් පොලිසිය කියනවා. සංචරණ සීමා ඇති විට අත්‍යවශ්‍ය ගමනාගමන සඳහා යොදා ගන්නා වාහන වර්ග කිරීම සඳහා වෙනස් වර්ගවල ස්ටිකර් එකක් පාවිච්චි කළත් එයත් සාර්ථක ක්‍රමයක් නොවූ නිසා නවතා දමා ඇති බවයි ආරංචි. කෙසේ වුණත් විශාල වාහන පෝලිම් දකින්න ලැබුණා කොළඹ නගරයට ඇතුළු වන තැන්වල. දැනට ලංකාවේ පනවා ඇති සංචරණ සීමා ජූනි 14 වෙනිදා දක්වා පවතිනවා. යුද හමුදාපති ප්‍රකාශ කරලා තිබුණා ඒ දවසට සංචරණ සීමා ඉවත් කරන්නේ රටේ තත්ත්වය කොවිඩ් නිසා බරපතල නොවන බවට හොඳින්ම තහවුරු වුණොත් පමණක් බව. ඊළඟට රටේ ප්‍රධාන වශයෙන් කතා වෙන මාතෘකා කීපයක්ම තියෙනවා. ලංකාවාසල මුහුදේ ගිලෙමින් තියෙන Pearl Express නෞකාව. ඒ නිසා ඇතිවෙන පරිසර හානිය. රසායනික පෝර තහනම් කිරීම. AstraZeneca පළවෙනි එන්නත ලබාගත් අයට දෙවන එන්නත ලබා දීම. රටේ ජනතාවගෙන් අතිමහත් බහුතරයට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දීම. අලුත්ම ප්‍රශ්නය ගම් වතුර සහ නාය යාම. නවසිලන්ත වගේ නෙවෙයි ලංකාවේ එන්නත් කීපයක්ම ලබා දෙනවා. AstraZeneca වලට අමතරව Sputnik V, Sinopharm වැනි එන්නත්. Sinopharm මාත්‍රා මිලියනයක් කිය බදාද අලුයම කාලේ ලංකාවට ලැබුණු බව පුවත්පත්වල සඳහන් වෙලා තියෙනවා. නැවක් ගිනි අරගෙන අපේ රටවටා මුහුදත් පරිසරයත් යලි කවදා තිබූ තත්ත්වයට පත් කරගත හැකි වෙයිද කියලා හිතන්නවත් බැරුව ඉන්න මේ වෙලාවේ ජූනි 5 වෙනිදා ලෝක පරිසර දිනයත් ජූනි 8 වෙනිදා ලෝක සාගර දිනයත් සමරනු ලැබුවා. ජූනි 5 වෙනිදාට යෙදিলা තිබුණු ලෝක පරිසර දිනයේ තේමාව වෙලා තිබුණේ අපේ පරිසර පද්ධතිය සුරකිමු කියන ප්‍රකාශය. පරිසර දිනය මුල්වරට ප්‍රකාශයට පත් කළා තියෙන්නේ 1972 අවුරුද්දේ. ලංකාවේ පරිසරය කිව්වම සාගර පරිසරය, කඩෝලාන, තෙත්බිම්, වනාන්තර වැනි සියලුම පරිසර පද්ධති ඊට ඇතුළත් වෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ සියලුම කොටස් දැඩි අවධානමකට ලක් වෙලා. පසුගිය දිනක අනතුරට ලක්ුණු නෞකාව සාගර පද්ධතියට ඉතා විශාල අනතුරක් සිද්ධ කරලා තියෙනවා. ලෝක සාගර දිනය යෙදිලා තිබුණේ ජූනි 8 වෙනිදා. පෘථුවියෙන් 70%ක්ම තියෙන්නේ සාගරය, සාගර ජලය. සාගර පරිසර පද්ධතිය මිනිසට සහ පරිසරයේ පැවැත්මට ඉතාම වැදගත්. ලෝකයේ පුරා වාසය කරන ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් වලින් 50%ක් පමණ ලැබෙන්නේ සාගරයෙන්. ලෝකයේ ජල චක්‍රය, කාබන් චක්‍රය පවත්වගෙන යන්න සාගර පරිසරය ඉතා වැදගත් වෙනවා. පෘථිවියට වැටෙන තාපේනොත් ඉතා විශාල ප්‍රමාණයක් සාගර ජලය මගින් උරා ගැනෙනවා. සාගර දියවැල් එම තාපය ප්‍රවාහනය කිරීමෙන් කාලගුණ සහ දේශගුණ තත්ත්ව පවත්වා ගන්න උදව් වෙනවා. ලෝකවාසීන්ගේ ආහාර සඳහා අවශ්‍ය වන සත්ව ප්‍රෝටීන් වලින් 15%ක් පමණ ලැබෙන්නේ මත්ස්‍යයන්ගෙන්. ලොව පුරා භාණ්ඩ ප්‍රවාහනයෙන් 80%ක්ම සිද්ධ වෙන්නේ සාගරය හරහා. මිනිසාට අවශ්‍ය සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වැනි ශුද්‍ර පෝෂක, එහෙම නැත්නම් මයික්‍රෝ න්‍යූට්‍රියන්ට්ස් වල ප්‍රධාන ප්‍රභවය වෙන්නේ සාගරය. සාගරය ලෝකයට සම්පතක්. ඉතින් අද මේ නෞකාවක් නිසා ලංකාවේ පරිසරයට විශාල හානියක් වෙලා තියෙනවා. අපි බලා ඉඳිමු ලංකා රජයට දූෂණය වූ පරිසරය, අහිමි වූ රැකී රක්ෂා ඇතුළු ලංකාවට සිදු වූ හානියට සාධාරණ වූ වන්දියක් හෝ ලබා ගන්න හැකි වෙයිද කියලා. සාගරය ගැන කතා කළ මේ වෙලාවේ අපි සාගරය ගැන නිර්මාණය වුණු මේ ගීතයට සවන් දෙමු. Thank you.
ඉතින් අපි පසුගිය සතිය තුල ලෝක පරිසර දිනය වගේම ලෝක සාගර දිනයත් සමරුවා. ඒ සඳහා අපේ මව්බිමේ තිබුණේ මොන වගේ උත්සවද කියලා කියනට නොහැකුණත් ගංගතුරෙන් වුණු ස්වභාවික ආපදා වගේම මිනිසුන් අතින් කෙරුණු ඉතාමත් අමනෝඥ වැඩ කටයුතු වලිනුත් අපේ භූමියේ පරිසරයත් සාගරයේ නිර්මලත්වයත් විනාශ වී ගොස් තියෙනවා. ඉතින් මේ දිනවල සමරනවට වඩා ගහක් යට ඉඳගෙන ඒගෙන කල්පනා කරනවා නම් පරිසරයටත් සාගරයටත් යම් කිසි හෝ වටිනාකමක් ලැබෙයි කියලයි අපට හිතෙන්නේ. මොහොදුබත් වුණු නෞකාව නිසා මන්නාරමේ සිට මාතර දක්වාම මොහොදු තීරයේ විනාශ වී ඇති බව කියවෙනවා. මෙම විනාශයන්ට හේතුව අපට දරාගත නොහැකි තාක්ෂණ දියුණුවද, එහෙම නැත්නම් සාගරයට වගේම පරිසරයටත් මිනිසුන්ගෙන් ලැබිය යුතු ආදරය නැතිවීමද කියලා ඉතාමත්ම සැලකිල්ලෙන් හොයාබැලිය යුතු කාලයක් තමයි දැන් ඇවිත් තියෙන්නේ. සාගරයටත් පරිසරයටත් ආදරයක් ලෙංගතුකමක් අපේ ජීවිත තුළ තිබුණා නම් මොනෑම් විදියකින්වත් මේ නැවෙන් මේ වගේ විනාශයක් කෙරෙන්නට මිනිසුන් ඉඩ තබන්නේ නැහැ. එම විනාශය වළක්වා ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට සති ගණනක් කාලය තිබුණා. ක්විට් වරායේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්ම හැම පැයක්ම අපහම වී තිබුණා. ඒත් අන්තිමේදී නැවගිනිපත් වී මුහුදු පතුලට කිඳා බහින කල්ම අපි එකිනෙකාගේ මුහුණු දිහා බලමින් සිට තිබෙනවා. ඒ වෙලාවේ අපි කියලා කිව්වේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ, නැවේ කාර්ය මණ්ඩලයට වගේම එම නැව පසු කරගෙන ආපු වරායන් වල කාර්ය මණ්ඩලයත් මේ විනාශයට වග කිව යුතු වෙනවා. පරිසරයට ආදරය කරන එක මිනිහෙක් හරි මේ අතර හිටියා නම් අද මේ වගේ කනගාටුදායක තත්වයකට අපි පත් වෙන්නේ නැහැ. එසදා අපට නොතිබුණේ මුදල්වත් දැනුමවත් යන්ත්‍රෝපකරණවත් නෙවෙයි. අපිට නොතිබුණේ පරිසරයට මිනිසුන් වශයෙන් අප හමු වී තිබිය යුතු ආදරයයි. ඉතින් අද අපි වැඩසටහනින් ඔබට කතා කරන්නට උත්සාහ කරන්නේ අන්න ඒ පරිසරයට ආදරය කරන්නන් ගැන. අපේ වැඩසටහනට අද අපි උපයෝගී කරගන්නේ අපට හොඳින් පුරුදු චරණ රූපවාහිනියේ ගී 10ට කවි 10ක් වැඩසටහන. මුල්ම කොටසට සිතිවිලි දායකත්වය ලබා දෙන්නේ ප්‍රසිද්ධ කිවියෙකු වන රවි සිරිවර්ධන. මෙයින් කියවෙන්නේ ගස්කොලන් රූස්ස කැලෑ වගේ මහා පරිමාණයෙන් ගහකොලට ආදරය කරන්නෙක් ගැන නෙමෙයි, එක කොලයකට ආදරය කරන්නෙක් ගැන කියවෙන කවියක් ගැන අහලා බලමු.
කවියෙකුට පුළුවන් ලෞතුරු ගුණය ඉතාම ලස්සනට කවියට නගන්න. ආල වියෝග හද රිද්ම රිදෙන තැන් වගේම පිරිමදින තැන් ඉතාම පරිස්සමෙන් කවියට අරගෙන එන්න. එහි රසත්වයේ වෙනසක් නැහැ. ඔහු අපට දර්ශනය කරන පරිසරය ඉතාම අලංකාරව ඔහු පෙන්නමින් ඔහුගේ අරමුණ සහ අපේ අරමුණ සමපාත කරන්නට නිරතුරුවම උත්සාහ කරනවා. ඉතින් තවත් දක්ෂ තරුණ කවියෙක් රවි සිරිවර්ධන කවියා අපට මුණගස්වනවා.
වජිර, මේ අලුත්ම කවියෙක්, නව පරම්පරාව ඉතාම අලුත් කවියෙක්. මේ වසරේ තමයි මේ පුදුම කෘතිය ආවෙලියට. චමින්ද උඩවෙල ගේ සඳ එළිය දඟ දවස් කියන කාව්‍ය සංග්‍රහයේ කවියක් තමයි මම තෝරගත්තේ. ඔහු මො දන්න විදිහට මේ සහ අධ්‍යක්ෂකවරයෙක් ශ්‍රී ලාන්දේ ශේෂ්ත්‍රේ ඉති එනිසාම සමහලට ඒ ලක්ෂණත් සමහට මේ ගේ කවි නිරීක්ෂණයකට පේනවා එකන්න හු රූපමය ශේෂත්‍රයකයි මේ ඉඳලා ඊට පස්සේ භාෂාමය පැත්තකට එනකොට ඔහු එතනින් අරගෙන සම්පත් වල සංඥාවකුත් මේ කවියල තියෙනවා. දැන් මම තෝරගත්තේ තන්න එහෙම කවියක්. දැන් අපිට නොයෙකුත් දැන් කියන්නේ විප්‍රවාස වෙන්වීම සම්භෝග වගේම විප්‍රයෝගත් නිර්මාණකරුවන්ගේ අත්දැකීම් ලෝකය ඇතුලේ විවිධ හැඩතල නිර්මාණය කරමින් අපිට සමීප වෙනවා. ඉතින් දැන් මේ කවිය මේ එහෙම මේ අපි කියන නොස්ටාල්ජියානු මතකයක්, ඒ කියන්නේ අතීතකාමි මතකයක් හැටියටයි මේ කවිය දිගෑරින්නේ. ඉතින් එක්තරා යුගයක ෆ්‍රේමේ බැඳී සිටපු ඒ පෙම්වතෙක්ගේ අතීත ස්මරණය තමයි මේකේ ආත්මය හැටියට කවිය පුරාම දිව යන්නේ. හැබැයි ඒ ඔහු ඒ අතීත ස්මරණය තුල කොහෙවත් වෛරය තවරන්නේම නැහැ, චෝදනා කිරීම තවරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තමන්ට අහිමි වුණු පෙම්වතිය හෝ පෙම්වතිය පිළිබඳව වන මේ නොකඩුවක් නැහැ. ඒකයි විශේෂත්වය. හරි අවෛරීව තමයි ඔහු ඒ බස ඇතුලේ ඒ අතීත මතකයේ ස්මරණය කරන්නේ. ඒකම තමයි කවි අසිරියත් වෙන්නේ. ඒ නිසා අපේ හිතේ කොහෙවත් වෛරයක් ගෑවෙන්නේ නැහැ, චෝදනාවක් ගෑවෙන්නේ නැහැ. කවියා ඒ තරමටම හරිම උපේක්ෂා සාගතව එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒ අතීත ස්මරණය පිළිබඳව කිසියම් ශෝකයේ අපූර්ව රසයක් බවට ඔහු පරිවර්තනය කරනවා. මෙහෙම පටන් ගන්නවා කවිය. හරි අපුරි මේ ඔහු පෙම්වතියගේ ගෙදර ගාවින් දැන් යනවා සෑහෙන කලකට පස්සේ. සෑහෙන කලකට පස්සේ මේ පෙම්වතිය ජීවත් වෙන ප්‍රදේශයේ අදාළ කන්ද නගමින් ඔහු යනකොට තමයි ඔහුට මේ අතීත ස්මරණය පහළ වෙන්නේ. ඔහු පටන් ගන්නවා මෙහෙම. අදත් කලින් හෝල්ට් එකෙන් බැස්සා මං, ඉස්සරත් එහෙමම තමයි, ඉස්සරත් එහෙමමයි. ෆුඩ් බයිසිකලෙන් බහිනවා මං කිරිගල් පොත්ත කන්ද පටන් ගන්න කලින්ම. ධම්මි මිදුණු අතු ගන්නවා ඇති, කුරුල්ලන්ට කෑම දානවා ඇති. හිත හිතා බයිසිකලය තල්ලු කරන ඒ කන්ද. ඉස්සරත් මම ධම්මි කියනේ තමන්ගේ ප්‍රේමවන්තිය සාමාන්‍ය ජීවිතයේ කරන දේවල් එයා ඇය පිළිබඳව මවා ගන්න ලෝකයේ ඇතුලේ එයාගේ ක්‍රියාකාරකම් අපිට විෂුවල් එකක් හැටියට ගේනවා. තමයි ඒක මේ රූපමය සත්කාරයකුත් මේ කවිය තිනවා ඒකල. ඒ කියන්නේ දැන් ඔහු අපිට කිසියම් රූප රාමු ටිකක් අරන් එනවා. ඒ රූප රාමුල අපි ධම්මි මවා ගන්නවා. ධම්මි ඉන්න පරිසරය ඔහු මවනවා අපිට. එයා කරන දේවල් ටික මවනවා අපිට. එහෙම තමයි ඉස්සෙල්ල පටන් ගන්න රූප රාමු ටික. ඊට පස්සේ එයා කියනවා ඔයා ලස්සනටම හැරිලා බලන ගැරේජ් එක ළඟ උඩ පාර අක්කපාන යා විතරක් අතවරනවා. අක්කපාන කියන එකත් මේ සාමාන්‍යයෙන් ඔය ලියුම් ලියන කාලේ පෙම්වතුන් පෙම්වතියන් විශේෂ සංකේතයක්. මොකද හේතුව අක්කපාන කොළය පොතක් යට ඇසේ දැම්මට පස්සේ ඒක මුල් අදිනවා. නැවතත් ඒකේ තලයකුත් හදාගන්න පුළුවන්. ඉතින් මේ අක්කපාන කියන්නේ හරි විචිත්‍ර සංකේතයක් එක්තරා යුගයක. දැන් හැබැයි මේ අක්කපාන යාය විතරක් අතවරනවා. දැන් ඒක ඉතුරුයි අනාගතයට. කොළයක් දෙකක් කඩාගෙන පුරුද්දට තාමත් පරණ පොත් ඇතුලේ අපේ නම් ලියපු කොළ තියෙනවා. යන්තමට මුල් ඇදලා වෙලිච්ච. ඒ කියන්නේ බොහොම කෙටි කාලයකින් මේ නැවත ගසක් වෙන බලාපොරොත්තු නැත්තං ඒ අපේක්ෂා මල්පල ගන්නන්න පෙර ඒක වෙයිලා ගිහිල්ලා. ඒ කියන්නේ මෙයාගේ ප්‍රේමේ එක්තරා තැනක නැවතුණු බව තමයි මේ අක්කපාන කොලේ සංකේතවත් කරන්නේ. හරි අපූරුයි. ඊට පස්සේ කියනවා කුරුළු ලෑල්ලට බද්දාලා මිදුල ලස්සනට අතු ගාලා මිල්ටන් මල්වාරච්චිගේ සින්දුවක් ඇහෙනවා. ඒ කියන්නේ වා ගෙදර ඉන්නවා. හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒ පෙම්වතිය පිළිබඳව වෙන අපිට මවන රූප රාමු ටික තෙලි පිටපතක රූප රාමු වගේ සෞරදයා ඉස්සරහා ඔහු මවනවා. අපි කිසිදාක නොදැක්ක පෙම්වතිය ඔහු අපි ඉස්සරහට ගැනලා පෙන්නනවා. හරි අපූරුයි. ඊට පස්සේ බයිසිකලේ අල්ලගෙන බොරුවට හති අරින්න තැන අදත් එහෙම නැවතුනා මම. ඉකැන්නේ ඉස්සර තමන්ගේ පෙම්මතිය බලාගන්න දකිින්ද බොරුවට හති අරප තැන තිබුණා. ඒක තමයි පෙම්මතෙගේ ලෝක ඇතුළේ අමතක නොවෙන තැන් ඒවා. ඒ සියුම් තැන් හු ගේනවා. පිටිපස්සේ පිළිවැලේ පිළිවෙලට පුංචි පුංචි නැපි අලු ත්‍රෙදි කෑලි ඔයාගේ පිරිසුදු කමම පිළිවෙල හයියෙන් හිනා වෙන දුවක් වෙන්න ඇති. ඔව් ඒ ඔව් ඔව් ඒ ඔයා අවුරතර කරන හැටි මහා කන්ද නැග්ගා මං එක හුස්මට. දැන් මෙයාට නූතන පෙම්වතිය නිරීක්ෂණය කරනවා, සංකේත ටිකක් පෙන්නුම් කරනවා. ඒ සංකේත ටිකෙන් පේන්නේ ඇය විවාහ වෙලා දැන් අම්ම කෙනෙක් බවට පත් වෙලා කියලා. එතකොට එයා ඒක දිහාත් බලන විදිය, ඒ කියන්නේ ඒක දිහාත් බලන්නේ හරිම උපේක්ෂාව මූලික කරගෙන. ඒ හැම වචනයකම තැවරිලා තියෙන්නේ ඒ සිදුවීම් දෙස බොහොම සංසුන් මනසකින්, ඒ අහිමිවීම් දෙස අතිශය සංසුන් මනසකින් බලන පෙම්මතෙක්ගේ මනසක් තමයි මේ හැම වචනයකම පේන්නේ. ඒකයි මේ කවියේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ ඔහු අන්තිමට කවිය අවසන් කරන කොටසට යනකොට මෙන්න මෙහෙම කියනවා. බස් එකේදී අරගත්තු ලොතරැයිය ඉංග්‍රීසි D අකුර මුලටම අංක 4. ඉංග්‍රීසි D අකුර දැන් බලන්න ඒ පෙම්මතුගේ ජීවිතේ සාමාන්‍යයෙන් ඒ ප්‍රේමාන්විතව ගෙවන ජීවිතේ තින සංකේතීමේ කොටස්. ඒ කියන්නේ අමතක නොවන කොටස්. එයාගේ නමේ මුලාකුර, උපන්දිනාංක මේවා සාමාන්‍යයෙන් අපිට හඟක් සමීප සංකේත තමයි ප්‍රේම ලෝකයේ ඇතුලේ. තාමත් එහෙමම ගන්නවා හැබැයි ඒ අංක. එහෙම තාමත් ගන්නවලු දොතරයි ගන්නකොට. 10-20 ඇදුනට ලොකු ගානක් ඇදුනේ නෑ මට. ලොකු ගානක් ඇදුනේ නෑ. දැන් බලන්න මෙයාගේ මේ අහිමිවීම කියන විදිහ. ඒ කියන්නේ ඒවා හරි හරි අපූරු හරි අව්‍යාජයිනේ ඒ කියන විදිහ. ඒව ඇතුලේ හරි අව්‍යාජ භාෂණයක් තියෙන. දැන් ඉතින් ඇදෙන එකක් නෑම තමයි. දැන් ඉතින් ඇදෙන එකක් නෑ තමයි. පොඩි කරලා විසිකරන්න හිතුන්නේ නැහැ මට. ඒත් ඇදුන් නැතුණත් මට පොඩි කරලා විසිකරන්න හිතුන්නේ නැහැ. මොකද හේතුව ඒ හැම ටිකට් එකකම තියෙන තැවරලා තියෙන්නේ ඇයට ඇය පිළිබඳ ඇතුණු අප්‍රමාණ ආදරය පිළිබඳ මතකනේ තියෙන්නේ. ඒතකොට විසිකරන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ හරි ලස්සන තරගින් කෙරවල කරන එක හරිම ලස්සනයි. වම් පැත්තේ උඩ සාක්කුව දාගත්තා. පොඩි කරලා විසිකරන්න හිතුන්නේ නැහැ මට. වම් පැත්තේ උඩ සාක්කුව දාගත්තා. එතන තමයි හොඳම තැන. නන කොච්චර පුරුදු කරේ කියන්නේ වම් පැත්ත කියලා කියන හදවත තියෙන තැත්තනේ වජිර. එතකොට ඒ තමන්ගේ මතක පිළිබඳව වෙන ආවර්ජනය යලි සංගවාගෙන පරිස්සම් කරගන්න තියෙන හොඳම තැන තමයි හදවත. එතකොට යා ටිකට් එක දාගන්නවා වම් පැත්ත උඩ සාක්කුවේ හොඳම තැන. බාන අවසන් කරන විදිහ කවි කොතරම් ප්‍රබල සහ අව්‍යාජද, ඒ අතීත මතකයේ පිළිබඳ ප්‍රේමය කොතරම් ගැඹුරුද කියන එක හරි අපූර්වට කියන කවියක්. ඉතින් මේ තරුණ කවියෙක්ගේ බඳු කවියක් හරිම අසිරිමත් අපිට කියවන්න ලැබීමත්.
මම හරි ආසයි කවියේ මේ කවි පොතේ නමට සඳ එළිය දඟ දවස්.
දඟ දවස්.
හරි ලස්සනයි. ඒක ප්‍රේමාන්විත හැඟුම් අංගලා තියෙනවා.
අංගලා තියෙනවා.
ඕකේ මේ කවි පොතේ තිබුණා රවි මේ මට හම්බුණ හරි ලස්සන මේ පෙර සටහනක් ඔහු ලියපු. ඒක තියෙනවා මේ කවි සමානයි රා, කවි සමානයි වැඩ සහ කවි සමානයි ආදරය, කවි සමානයි මනුෂ්‍යත්වය හා ප්‍රේමය කියලා ඔහු ඔහුගේ පෙර සටහනේ ලියනවා. ඒක හරිම ලස්සනට ඔහු තාර්කිකව පියවරෙන් පියවරයට හේතු හදලා තිබෙනවා. ඔය පොතේ පෙර සටහන එහෙම තියෙනවා. ඉතින් මම හිතන්නේ චමින්ද උඩවෙල දක්ෂ කවියාගේ කවි නිමිති බල බල අපිට යන්නට පුළුවන් ඔබ තෝරා දෙන 7 වෙනි ගීතයට.
තව මේ
කියමනක් තියෙනවා මෙන්න මෙහෙම. පරිසරය කියන දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. මිනිසාද පරිසරයේම කොටසක් කියලා. ඒත් දියුණුවේ සැලකෙන විද්‍යාව නිසා මිනිසාට තමන් පරිසරයේ කොටසක් බව නොපෙනී ගොස් තියෙනවා. ඉතින් අපේ වැඩසටහනේ ඊළඟ කොටසෙන් කියවෙන්නේ ඒ ගැන. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ කථකාචාර්ය හංසමාලා රිටිගහපොළ. නිස් ජීවිතයත් සබහා දහමත් වෙන් කිරීම සඳහා ගොඩනැගීගෙන යන පෞර ගැන ඇය අතින් කියවෙන සැනරත් ගොන්සාල් කෝරාලයන්ගේ කවියෙන් ඉතාමත් සංවිධ්‍යා අන්දමට විස්තරයක් කියවෙනවා. ඒ ගැන මාතින් මීට වඩා යමක් කියවෙන්නේ නැහැ. මේ සිතිවිලි ඔබවත් දීර්ඝ සිතිවිල්ලකට ගෙන යාවියයි අප සිතනවා.
දුහවිලි කඳුළු ඇලි ඇලි පොළොවට බර වෙලා ඒ දුහවිලි කඳුළු අතරේ මහ පොළොවේ ජීවිත හොයන මිනිස්සුන්ට කවියෝ හරිම ආදරෙයි. මොකද ඒ අතරින් කවියාට මතුවෙන්න හරිම ලෙහෙසි ඉඩක් ලෙහෙසි පාරක් හදාගන්න පුළුවන්. මිනිස්සු කවිය ඇතුලේ හොයන්නේ ජීවිතය, කවියෝ කවියා වෙන්න හොයන්නෙත් ජීවිතය. ඉතින් මේ නිසා හැමෝටම ජීවිතය කියාදෙන පාරක් හොයාගන්න කවි 10 තුල අපට පුළුවන්කම ලැබෙන නිසා මම හිතනවා දෙවෙනි කවියත් අපිට කතා කරන්න හොඳ ඉඩක් හදලා දෙවි කවි වගේම අපේ ජීවිත ගැන.
දෙවෙනි කවිය විදිහට මම තෝරගත්තේ සෙන්රත් ගොන්සාල් කෝරාල කවියා රචනා කරපු නව සලෝක ගීතය කියන කවි පන්තිය. ඇත්තටම අපි ජීවත් වෙන මේ මහ පොළවේ කවදාකවත් අපිට සබහා දහමෙන් අකටයුත්තක් වෙන්නේ නැහැ. අපි සබහා දහම නසන්න ගියේ නැත්නම් හැමදාම සබහා දහම හැමෝටම හරියම සමානව සැලකෙනවා. හැබැයි මේ සබහා දහමේම කොටසක් වෙන මිනිස්සු වෙන අපි අප තුල ඒ කරුණාව, දයාව, මනුෂ්‍යත්වයේ කියන හැඟීම වගා කරගන්නේ නැහැ. මේ කවිය කියවෙන්නෙත් ඒකමයි. මම ආසයි කවිය කියන්න සම්පූර්ණයෙන්ම. විසල් මිහිලියේ පවා මේ වියලි කාලයේ දුක් විඳි හරිත පැහැවූ සලුව මැලවි රැල්ලිහේ. එහෙත් යලි වස්සානයේදී හරිත පැහැසලු ඇඳගනි වියලි කටුපඳුරේ පවා මල් පිපේ එහි රොන් පිරේ. ගිරාමාලති කුරුල්ලන්නම් හොට අගින් නව සලු මදි නිල් ගුවන් ගැබයි ගිල්ලේ. එහෙත් කිසියම් දවසකදී මම මහ කනදරා වැව ඉමේ දිටිමි නුඹ පොඩි දියණියේ. වැව පවා දිගු කලක් දුක් විඳ නිල් සලුව අහිමිව හිඳි. එහෙත් ඈ වස්සානයේදී නිල් සලුව හැඩකොට අඳි. දියණියේ නුඹ එකම ගෞමක් විලි වැසෙන්නට ඇඳගනි. ඒ ගෞම ඇඳ වැවට බැසනා එය වේල එයම වේලෙන තුරු හිඳි. කුහා මේ හඬ ගහ ගයන්නේ වසන්තේ ගීතම නොවේ කුරුළු ඇහැ අසරණව තෙත් කළ සූ ගීද නුඹ ගැන දුවේ. එතකොට මේ මිනිස්සු සේකර කිව්වා ලෝකය තනි ආයක් කියලා. හැබැයි මිනිස්සු මේ ලෝකයේ හැම බිම්මඟලක්ම වෙන් කර ගන්නවා. අපි පාරිභෝගික සමාජයක ඉන්නේ. පරිසරයට පවා ගහේ කොළ වැටෙනකොට ආපහු කොළ අඳලා දෙන්න පරිසරය කටයුතු කරනවා. හිඳෙන වැව පුරවනවා. කුරුල්ලන්ට පවා තමන්ගේ ඇඳුම පිහාටු නැති වෙනකොට ඒව නැවත ලබා දෙනවා. ඒත් මේ දියණියට තියෙන්නේ එකම ගෞමක් විතරයි. ඒ ගෞම අඳින්න ඒක පිරිසිදු කරගන්න නම් ඒක වේලෙනකන් ඇයට සිද්ධ වෙනවා වැවේ වැවට වෙලා ඉන්න. එතකොට මේ අපි ජීවත් වෙන මේක මේ කවියකම කොටසක් නෙමෙයි වචන. අද අපි මේ ජීවත් වෙන මහ පොළොවේ හැම රටකම කතා කරේ නැතුණත් අපේ ලංකාවේ මේ වෙලාවෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒත් අපි එක රැයකට කොච්චර සල්ලි නාස්ති කරනවද? අපිට කවදාකවත් මේ බඳු දැරියා දරු දැරියව ගැන හිතන්න වෙලාවක් නැහැ. අපිට කවදාකවත් සබහා දහමේ හඬ ඇහෙන්නේ නැහැ. හැබැයි සබහා දහම මේ අහිංසක දරු දැරියෝ වෙනුවෙන් මේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් දුක් වෙනවා. ඒ මිනිස්සු ගැන හිතන්න මනුෂ්‍යත්වයේ තියෙන නාමය කියලා හැඳින්වෙන මිනිසාට දැනෙන්නේ නැහැ. ඒ ඛේද වාචකයේ තමයි මේක කියන්නේ. මේ ගීත කවියෙන් කියන්නේ ගීතයේදී මේම නොවුනා වුණත් මෙබඳු ගීතයක් මෙබඳු අවස්ථාවක් ගැන මෙබඳු දැරියක් ගැන අම්මෙකුගේ හිතේ තියෙන දෙයක් ගැන තමයි කතා කරන්නේ. ඇත්තටම දුවක් කියන්නේ අම්මා කෙනෙකුගේ ජීවිතයට බරක් කියලා කියන්නේ නැහැ. හැබැයි ආගේ අපේක්ෂාව අම්මා කෙනෙක් දරුවෙක් දියණියක් හොඳට සමාජයට හදලා දුන්නොත් මුළු සමාජයේම හොඳ කියනවා. ඒ අම්මව ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර කරනවා. හැබැයි ඒ දියණියට පොඩි හරි වැරද්දක් වුණොත් මුළු සමාජෙම බනින්නේ ඒ අම්මට. අම්ම හරියට මහ පොළොව වගේ. මම පළවෙනි ගීතෙන් ඒ අම්මලාට උත්තමාචාරයක් කළා වගේම මේ ගීතයේදීත් මේ අම්මට සිද්ධ වෙනවා දරිද්‍රතාවයේ ඉස්සරහා ඒ සියලුම බලාපොරොත්තු වලින් සුසැදුණු දියණියක් හදලා දෙන්න බැරි කමේ වේදනාව විඳින්නට. එහෙනම් මේ මහ කනදරා වැවීමේ දියණියගේ අම්මා වගේම අපි මේ අහන ගීතේ ඉන්න අම්මත් මූණ දෙන්නේ එකම අත්දැකීමට. ඒ තමයි මේකේ ගෞමක් ගැන කියන එක වගේම ගීතේ කියවෙන අවස්ථාවේදී කියන්නේ එකම සංකල්පය දරිද්‍රතාවය ගැනමයි.
එකම රැයකින් අසිරියෙන් මෙන් මහා මල් මේ මෙහිමත පහළ වෙන්නේ. ගහත් පොළවත් බොහෝ දුක් විඳලා තමයි ලස්සන මල් අපිට බලන්න ලෝකෙට දායාද කරන්නේ. මේ නිසා මේ ගහේ පොළවේ තියෙන වේදනාව අඳුනගන්න මිනිස්සු බවට පත්තුනොත් මේ කවිවල අපිට හොයා දෙන යථාර්ථය හොයාගෙන යන්නට අපිට පුළුවන්කම ලැබෙවි. ඔබතුමී අපිට තෝරා දෙන දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අහන්නයි අපි යොමු වෙන්නේ. අද කුරවි සංගීත කණ්ඩායම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හේමන්ත හපුවාරච්චි සහ ටිලානි හංසිකා ගී ගායනට එකතු වෙනවා කවි 10ට ගී 10ක් වෙන ස්ථානයේ.
මංහිතන්නේ ඉතාමත් සංවේදී අන්දමට අපේ මව්බිමේ ගැමි ජන ජීවිතයෙන් කොටසක් ඔබ වෙත ඉදිරිපත් කෙරුණා. ඉක්මනට කියුණු නිසා ඔබට යම්කිසි වචනයක් හෝ මග ඇරෙන්නට ඇතැයි සිතුන නිසා මම මේ කවි කොටසක් නැවතත් කියන්නම්. නව සලුවක ජීවිතය. විසල් මිහිලිය පවාමේ වේලි කාලයේ දුක් විඳි හරිත පැහැවෝ සලුව මැලවී වැල්ලෙහි. ඒත් යලි වසානයේදී හරිත පැහැ සලු හැඳගනි වේලි කටුපඳුරේ පවා මල් පිපේ එයි රොන් පිරේ. වැව පවා දිගු කලක් දුක් විඳ නිල් සලුව අහිමිව හිඳි. එහෙත් ඇය වසානයේදී නිල් සලුව හැඩකොට අඳි. දියණියේ නුඹ එකම ගෞමක් විලිවසෙන්නට හැඳගනි. ඒ ගෞම ඇඳ වැවට බැස නා එම වේලෙන තුරු හිඳි. ඉතින් ඊළඟ කොටසින් අප ඔබට කියන්නට උත්සාහ කරන්නේ බෞද්ධයන් වශයෙන් අපි සියලු දෙනාම අසා ඇති කතාවක්, යසෝදරාවත. ඒත් නිතර කියවෙන්නේ නැති පැත්තකට ඔබගේ හිත යොමු කරන්නටයි මේ උත්සාහය. සිද්ධාර්ථ කුමරුන් සත්‍යය සොයා වනයකට පිවිසුනේ ඇයි? එවැනි වනයක් අවශ්‍ය නම් එකක් නොව දහයක් වුණත් ඔහුට තමුන්ගේ රාජධානිය තුළ සොයාගන්නට ඇති කරගන්නට තිබුණා. ඒත් ඒ සියල්ලම අත්හැරදා ඇඳිවතින් පමණක් වනයට, එහෙම නැත්නම් සෝභා දාම තුළට පා නැගුවේ ඇයි? නාගරික පරිසරය තුළ නොපිරෙන සත්‍යයක් සෝභා දහමෙන් ලබා ගන්නට හැකියි අවබෝධ වූ නිසාද? ඒ ගැන හිතනකොට වසර 2500කට ඉහත බුදුහිමියන් අපට පෙන්වූ මගේ සත්‍ය අදත් කිසිම අන්දමකින් නොවෙනස්ව දිස් වෙනවා යයි කියන්න පුළුවන්. කොන්ක්‍රීට් වනාන්තරවලට වඩා සෝභා දහම මිනිසුන්ට නිවැරදි අන්දමට හිතන්නට මඟ සැලසෙනවා යයි කියන දෙය අද අප අතර සිදුවන පාරිසරික විනාශය තුළින්ම ඉතාමත් පැහැදිලිවම ඔප්පු වෙනවා. ඉගෙන ගන්න මේ කතාබහ මහාචාර්ය කුසුමා කරුණාරත්න සමගයි.
බෝසත් ගුණ ඇති පිරිමි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ යශෝදරාවක් කියලා අපි අහලා තියෙනවා. යශෝදරාව තමයි උත්තම පරමාදර්ශය බෞද්ධ කාන්තාවට. ඉතින් ඒ නිසා හැමදාමත් කවි 10ට ගී 10ක් වැඩසටහනේ යශෝදරාවතේ කවියක් බොහෝ වෙලාවට පාදක වෙනවා අපේ කතාබහට. මම හිතනවා ඔබතුමියත් අපිට ඒ අවස්ථාව උදා කරලා දෙනවා කියලා. පස්වෙනි කවිය විදිහට
කාන්තාවක් හැටියට, ශ්‍රී ලාංකික කාන්තාවක් හැටියට, ශ්‍රී ලාංකික බෞද්ධ කාන්තාවක් හැටියට යශෝදරා දේවිය නැත්නම් යශෝදරාව තමයි අපි ස්මුදුනේ සලකන්නේ. විශේෂයෙන්ම ඒ ගුණ කදම්බය අද තව තවත් උත්සංග වී පෙනෙනවා. මොකද අපේ සමාජයේ ඉදිරියට යන ආකාරය බලනකොට කාන්තාවන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ හැසිරීම් ක්‍රියාකලාපය සහ ඔවුන් කෙරෙහි සමාජයේ දක්වන ආකල්ප, මේ වගේ ඉතාම සංකීර්ණ වූ තත්ත්වයක් තිබෙන අද වගේ කාලයක මං හිතන්නේ යසෝදරාවගේ ඒ ගුණ කදම්බය අපේ හිතල මැරිලා තියෙන ඒ රූපකාය පවා අපි යසෝදරා අපි චිත්‍රපටයකින් දුටුවා. මහාචාර්ය සුනිල් ආරියරත්නේ තම අගනා චිත්‍රපටයක් කළා පසුගිය කාලේ. එතකොට මේක මං හිතන්නේ අපේ හිතට නොදැනෙනවා නම් ඒක අඩුවක් කියලා හිතනවා. දැන් යසෝදරාවත ජනකවියා ගේ නිර්මාණයක් හැටියට අපි සලකනවා. කොහොමද යසෝදරාව තමන්ගේ සැමියා සිද්ධාර්ථ කුමාරයා අභිනික්මන් කරාට පස්සේ ඇය කොහොමද ඔහු කෙරෙහි විවිධාකාර වූ පැතුම් පතන්නේ? දැන් අපිට මතක් වෙනවා කොළඹ යුගයේ කවියෙක්ගෙන් ලියුණා පෙර පෙර කඳුළු කිරි දරුවකු අතේ දරා පෙරලා නොගොස් මව්පිය නෑසියන් කරා ඔහොම කරලා අද නිරේක ඉන්නේ මේ මා ඉන්නේ නිරේක. ඔව්. එතකොට ඒ සැමියාට දොස් කීමක් නේ තියෙන්නේ. දැන් යසෝදරාවත කවි වල කොහොමද ජන කවියා මේ ලියලා තියෙන්නේ? දැන් හැම විටම දිගටම තමන්ගේ ස්වාම්පුරුෂයාට හොඳ පැතුම් පතන්නේ. කැලේ ගොසින් මල් යහනක සිටිනවද, කොමල අනගි සිරිපාදක රිදෙනවද. දැන් සිද්ධාත් කුමාරයා හැදුනේ රජමාලිගාව ඔක්කොම සැප සම්පත් විඳින්න කොමල වූ නිකන් ඇවිදලා රළුණ නෙවෙයි දෙපා තියෙන්නේ. හිඟේ නැතුව දෙවියන් මුර කරනවද, මගේ ඇත් රජුනි හිමියද කොතනකද. එතකොට දෙන්න පුළුවන් විශිෂ්ටතම ඉහළම ගෞරවය දෙනවා. ඊළඟට ඇය පතන පැතුම කුමක්ද? කැලේ තියෙන කොයි දේවත් රස වේවා. දැන් කැලෑවට ගියාට පස්සේ කන්න දේවල් තියෙන කැලේ කොළ ජාති, පළතුරු ජාති, මලේ බමරු මෙන් පිරිවර ඇති වේවා. එතකොට මලකඩ බමරු වෙනවා වගේ මගේ සැමියාටත් පිරිවර, මිනිසුන් කෙසේ වෙතත් සතුන් හෝ කොහොම හෝ පිරිවර ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අව්වේ තියෙන රස්මාලා අඩු වේවා. මං හිතන්නේ අද වුණත් දයාබර බිරිඳක් සැමියෙක් ගමනක් ගියාට පස්සේ වහින්න එනවා නම් අනේ දැම්ම වහින්න එපා, එයා ගෙදර එනකන් එහෙම නැත්නම් අවුරස්න ටිකක් අඩු වෙන්න අපිටත් ඒක හිතෙනවානේ. ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා. එතකොට ඒ සාම්ප්‍රදායික දුමනුව ගව්වෙන් ගව්ව දිවමාලික සෑදෙන්න කියලා අපි දන්නවා. මොණිකරුවන් පතිරණ කියන දක්ෂ කිවිඳිය ඇය ලිව්වා බොහෝ දුරට මේ වර්තමාන සමාජයේ ස්වාමිභාර්යා විරසක වීම සහ බොහෝ විට සැමියන් තමන්ගේ බිරියන් අතහැර දමා යන කටුක අත්දැකීම ඇය ලිව්වා ඉතාම නිර්මාණාත්මක විදියට, කාව්‍යාත්මක විදියට. නමුත් දැන් මෙතන යසෝදරාව ප්‍රාර්ථනා කරන්නේ වෙන දේවල්. ඇය තමන් දුක් විඳ ගන්නවා, නමුත් සැමියාට සුවසිත ප්‍රාර්ථනා කරනවා. දැන් මේ කවියට කෙලින්ම සම්බන්ධ නොවුණත් මම හරි ප්‍රිය කරන ගීයක් තමයි නිරෝෂා විරාජනේගේ. අර තමන්ගේ සැමියා ගිහිල්ලා පැලේ පැල් රකින්න වෙලාවේ සැමියා පිළිබඳ හිතන සිතුවිලි.
හොඳයි, අපි ඒ ගීතය අහමු. මේ කවිය අර අපි කලින් කතා කරපු එලි වැට එලි සමයට ඉතාම හොඳින් ගැලපෙන විදිහට සිටිනවද, රිදෙනවද,
දෙකම තියෙනවා. විශේෂයෙන්ම එලි සමය කියන එක අපි අගට විතරක් ගත්තත් දෙකම පොදුවේ ගන්නෙ. දැන් කැලේ මලේ ගෙල ගන්නවා, නමුත් අව්වේ ගව්වේ නේ ඔක්කොම ආවේ. නැත්තත් මේක ජනකවියාගේ කවි මේ ආකාරයෙන් නිර්මාණය වුණේ ගැන අපි සතුටු වෙන්න ඕන. අපේ උගත් පිරිසක් අපිට හිටිය අපේ අතේ තිය
අපි ගීතය රස විඳිමු. මේ පස්වන කවියට අදාළ වන පස්වන ගීතය
Thank you.
අපි දැන් අපගේ වැඩසටහනේ අවසානයේ පැමිණ තිනවා. අවසානයේ අපි තෝරාගත්තේ කරුණාරත්න දිවුල්ගිණී ආදරය කරන ගහකොළ ගැන කියවෙන ගීතයක්.
ගමට කියවන්න ආසයි මන් දන්න කියන ගහකොළ මන් පින්නන්නට ආසයි මාලගිරවි පවාගේ දොරකඩ එකතු වෙලා ඉඳීවි උඹේ මාලේ හැබෑ රත්තරන්ද කතගාලා
දැන් එළඹිලා තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද සීසර ලංකා නිෂ්පාදනය ඉදිරිපත් කිරීම සහ පටිගත කිරීම නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට
ශුභරාත්‍රිය. තලයේ කිස තියාන එමි ඉතේ කිපිනිවි අපි නැති බැරි කම් මේ තරමට අමි කිරි දැයි අසාවි ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී මාලගිරවි පතුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි මන් දන්න තියෙන ගහකොළ මන් පින්නන්නට ආසයි මාලගිරවි